මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමස්කාරය කියන ආදිවාසීන්ගේ ශීර්ෂ සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨනක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. සුප්පබුද්ධං පබුද්ධ්‍යන්ති සදා ගෝතන සාවකා. යේසං දිවාචරන්තෝ ච නිච්ඡං බුද්ධගතා සති. සුප්පබුද්ධං පබුද්ධ්‍යන්ති සදා ගෝතන සාවකා. යේසං දිවාචරන්තෝ ච නිච්ඡං ධම්මගතා සති. සුපබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා ඊසං දිවාච රත්තෝ ච නිච්ඡං සංඝගතා සති සුපබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිච්ඡං කායගතා සති සුපබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච අහිංසාය රතෝ මනෝ සුපබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිච්ඡං භාවනාය රතෝ මනෝති සදහවත් පින්නතුනි මේ ඇසළ පුර පසළොස්වක පෝය දවස අපට සිහිගන්වන්නේ බුදු පියාණන් වහන්සේ දෙවි මිනිසුන් හමුෙහි තැබූ ජීවිතය පිළිබඳ හරි දැක්මයි සම්‍යක් දෘෂ්ටියයි. එදා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයා හමුවේ තැබූ මධ්‍යම ප්‍රතිපදාව නමැති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවෙනි පියවර තමයි සම්මා දිට්ඨිය. අන්නේ සම්මා දිට්ඨියෙන් ආලෝකවත් වුණු ඒ සම්මා දිට්ඨිය අනුව ගිය ජීවන ප්‍රතිපත්ති තුළින් කෙනෙකුට එදිනදා ජීවිතය ලබාගත හැකි සහනය, සතුට, සැනසීම, ආරක්ෂාව පෙන්නුම් කෙරෙන ප්‍රකාශ කෙරෙන ගාථා ටිකක් තමයි අපි මේ මාතෘකා කරගත්තේ අද දවසේ. මේ ගාථා දේශනා කරන්නට යෙදුනේ බුදු පියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී. ඒකට හේතු වුණු නිදාන කතා මෙන්න මේ විදිහටයි දැක්වෙන්නේ. රජගහනුවර සම්‍යක් දෘෂ්ටික පෞලක දරුවෙකුත් මිත්‍යා දෘෂ්ටික පෞලක දරුවෙකුත් එක් වෙලා එකට නිතිපතා බෝල ක්‍රීඩා කරන්න පටන් ගෙන තිබුණා. ගුල ක්‍රීඩා කියලා කියන්නේ ඒ කාලෙත් යම්කිසි බෝල ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩා කරන අතරේ අර සම්‍යක් දෘෂ්ටික දරුවා බෝලය වීසි කරන හැම වාරයකටම නමෝ බුද්ධස්ස කියලා කියනවා. අනිත් මිත්‍යා දෘෂ්ටික පෞලි දරුවා බෝලය වීසි කරන්නේ නමෝ අරහන්තාණන් කියලා එතන අදහස් කරන්නේ තීර්ථකෙන්ට වන්දනා කරනවා. ඒකෙන් එහෙම කරනකොට අර සම්‍යක්දෘෂ්ටික දරුවා දිනනවා, අනිත් කෙනා පරදිනවා. අනිත් දරුවා කල්පනා කළා දැන් මගේ යාළුවා මේ දිනන්නේ බුදු රජාණන් වහන්සේ ගැන සිහිපත් කරන නිසායි කියලා එයා පටන් ගත්තා බුද්ධානුස්සතිය වඩන්න. ඉතින් මේ ළමයා බුද්ධානුස්සතිය වඩන අතරේ දවසක් මේ ළමයාගේ පියා මේ ළමයාත් එක්කගෙන කරත්තෙ බැඳගෙන කැලේට ගියා දර ගේන්න. උදේ කරුවේ දර ටික කරත්තෙ පටවාගෙන දවල් නගරයෙන් පිට සොහනක් ළඟ කරත්තෙ ලිහලා ආහාර හිම ගත්තා. ඒ අතරේ අර හරක් දෙන්න නගරයට ඇදෙන හරක් එක්ක ගවයින් එක්ක නගරය ඇතුළට වැදුනා. ඉතින් ඊළඟට ආහාර අරගෙන ඉවරලා කරත්තකාරයා වටපිට බලනකොට හරක් නැහැ. ඊළඟට නගරයට ඇතුළු වුණ හරක් සොයාගන්න. එහෙම හරක් දෙන සොයාගෙන අපහු වෙනකොට නගරේ දොර වහන වෙලාව ඇඳෑ වෙලා. ඒක නිසා ඒ මිනිහයාට එළියට එන්න බැරි වුණා. ඒක නිසා අර කුඩා දරුවා කරත්තයාට රෑ බුදිය ගත්තා. ඒ සෝහන කිට්ටුව නිසා අමනුෂ්‍යයන් බොහොම සිටිනවා. ඉතින් යක්ෂයන් දෙන්නෙක්, ඒ යක්ෂයන් දෙදෙනා පිළිබඳව සඳහන් වෙන එක යක්ෂයෙක් සම්‍යක් දෘෂ්ටිකයි කියන්නේ තුනුරුවන්ට ලැබි කෙනෙක්. අනිත් යක්ෂයා මිත්‍යා දෘෂ්ටික. මේ දෙන්න මේ දරුවා වින්න දැකලා අර මිත්‍යා දෘෂ්ටික යක්ෂයා කියනවා මෙන්න හොඳ කෑමක් තියෙනවා අපි කමු කියලා. එතකොට අනිත් කෙනා ඒක වළක්වන්න උත්සාහ කර නමුත් මෙයා කකුලෙන් ඇද්ද අර දරුවාගේ. අදිනවත් එක්කම අර දරුවා නමෝ බුද්ධස්ස කියලා කිව්වා. ඒක කිව්ව හැටිය යක්ෂයා බය වෙලා හිටගත්තා. ඊළඟට අනිත් කෙනා කිව්වා මේ අපි බොහෝ වැරදි දෙයක් කළේ, ඒ නිසා අපි ඒකට දඬුවම් විඳින්න ඕන කියලා දෙන්න එකතු වෙලා රෑ තිස්සේ අර දරුවා මුර කළා, ආරක්ෂාව සරසා දුන්නා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික යක්ෂයා රජගෙදරට ගිහිල්ලා යක්ෂ ශක්තියෙන් රන් භාජනයක ආහාර අරගෙන ආවා. ඇවිල්ලා රාත්‍රියේ මව්පියන් වගේ වෙස් වලාගෙන මේ දරුවට ඒ ආහාරය පානක් දීලා රැකවරණයේ යෙදුනා. ඒ ආහාර අනුභව කරාට පස්සේ භාජනයේ අර යක්ෂයෝ තමන්ගේ ඉර්ධි බලයෙන් අකුරු ටිකක් කෙටුවා රජතුමා පමණක් මේ දකීවා කියලා මේ කාරණිය පිළිබඳව භාජනය මෙතෙන්ට ආපු හැටි. එහෙම කරලා අර භාජනයේ කරත්තේ දමල යක්ෂීන් අතුරු දන්වුණා. ඉතින් උදෑසන රජගෙදර අය මේ භාජනයක් නැති වෙලයි කියලා ඒ වටපිට බලලා නගරය තුල පරීක්ෂා කරලා ඊළඟට එළියට ඇවිල්ලා අර කරත්තේ දැක්කහම කරත්තේ පරීක්ෂා කරනකොට ඔන්න රත්නම් භාජනයේ දැක්කා. දැකලා අර දරුවා අල්ලගෙන ගියා හොරයි කියලා හිතාගෙන. ඊළඟට රජුරුව ළඟට ගෙනිච්චාට පස්සේ භාජනයත් එක්ක රජුරුව මේ අකුරු ටික දැකලා මොකද මේක සිද්ධිය කියලා වහම මේ දරුවත් කිව්වා මම දන්නේ නැති රැතිසේ මගේ අම්මයි තාත්තයි ඇවිල්ලා ආහාර දීලා මාව ආරක්ෂා කළා කියලා ඒ ටිකයි මම දන්නේ කියලා කිව්වා. ඒ වෙලාවේ අර මව්පියනුත් පැමිණියා අර දරුවගේ මව්පියනුත් අර දරුවත් එක්ක රජුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිලා මේ ප්‍රවෘත්තිය කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ බුද්ධානුස්සතිය පමණක්ද මේ ඇත්ත වශයෙන්ම ආරක්ෂා වෙන්නේ වෙන දේවල් තිබෙනවද කියලා අහුවාම ඔන්නේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ මේ ගාථා හයකින් දේශනා කොට වදාළේ කෙනෙකුගේ ජීවිතය තුළ මෙන්න මේ හය ආකාරයෙන්ම හිත යොදවන නම් සිත සතන් පවත්වනවා නම් ඒ තැනැත්තාට අමුතු ආරක්ෂාවල් අවශ්‍ය නැහැ, මන්ත්‍ර ආදියක් අවශ්‍ය නැහැ, මේකම ලොකු ආරක්ෂාවක් කියලා ඒ කාරණය පෙන්නුම් කරන්නයි අර ගාථා ටික වදාළේ. එතකොට ඒ ගාථාවල සාමාන්‍ය අර්ථයක් සැලකලා බලමු. සුප්පබුද්ධං පබුද්ධංති සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්තෝ ච නිච්ඡං බුද්ධගතා සති. නිතිපතාම සෑදවල් දෙකෙහි බුද්ධානුස්සතිය වඩන එහෙම නැත්නම් බුදුගුණ මෙනෙහි කරන ගෞතම ශ්‍රාවකයෝ හැම කල්හිම ප්‍රබෝධවත්ව පිබිදේ, උදෑසන ප්‍රබෝධවත්ව පිබිදේ කියන එකයි ඒ ගාථාවේ අදහස. ඒ විදිහටම තමයි ඊළඟටත් කියවෙන්නේ දිවාරය දෙකෙහි ධර්මානුස්සතිය වඩන අය සුප්පබුද්ධං පබුද්ධංති සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්තෝ ච නිච්ඡං ධම්මගතා සති. ධර්මානුස්සතිය වඩන අය, ධර්මයේ මෙනෙහි කරන අය, ඒ වගේම ප්‍රබෝධවත් උදෑසන පිබිදෙනවා. ඊළඟ ගාථාවේ තියෙන්නේ සංඝානුස්සතිය පිළිබඳව. සංඝානුස්සතිය වඩන අයත් ඒ වගේම ප්‍රබෝධවත් පිබිදෙනවා. ඊළඟට කියවෙනවා සුප්පබුද්ධං පබුද්ධංති සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්තෝ ච නිච්ඡං කායගතා සති. කායගතා සති භාවනාව, කාය අනුවගිය සිහිය, ඒ කායගත සති භාවනාව වඩන අයත් ඒ වගේම ප්‍රබෝධවත් උදෑසන පිබිදෙනවායි. ඊළඟ ගාථාවේ කියනවා සුප්පබුද්ධං පබුද්ධංති සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්තෝ ච අහිංසාය රතෝ මනෝ. යම් ගෞතම ශ්‍රාවකෙන් රැදවල් තිස්සේ අවිහිංසාවට ඇලුම් කරනවා නම්, අවිහිංසාවට හුරු සිතුම් පැතුම් පවත්වනවා නම් ඒ තැනැත්තා ප්‍රබෝධවත් පිබිදෙනවා. ඊළඟ ගාථාවේ කියවෙනවා සුප්පබුද්ධං පබුද්ධංති සදා ගෝතම ශ්‍රාවකා යේසං දිවාචරත්තෝ ච භාවනාය රතෝ මනෝ. යම් ගෞතම ශ්‍රාවකෙන් රැදවල් දෙක්හි භාවනාවට ඇලුම් වාසය කරනවා නම් ඒ අය ප්‍රබෝධවත් පිබිදෙනවා කියලා. මෙතන පොඩි කාරණයක් කියන්න තියෙනවා. දැන් අර්ථකථනයේදී අර අන්තිමට කියාපු ගාථාවල් තේරීමේදී පොතපතේ මෙහෙම කියවෙනවා අහිංසාය රතෝ මනෝ කියලා කියන්නේ කරුණා භාවනාවය, භාවනාය රතෝ මනෝ කියලා කියන්නේ මෛත්‍රී භාවනාවය කියලා ඒ විදිහට අර්ථ සීමා කරනවා. නමුත් වඩා හේතු සහිතයි කියලා හිතනවා. අතන අහිංසාය රතෝ මනෝ කියුවේ මෛත්‍රී කරුණා ආදී වශයෙන් අභිහිංසාවේ හුරු හිතිවිලි පවත්වීමයි, වෙනම කරුණා භාවනාවක් වශයෙන් නෙවෙයි. ඊළඟට භාවනාය රතෝ මනෝ කියන්නේ අපි හිතන්නේ සමහර විට ඒක වඩා අර්ථවත් වෙන්න පුළුවන් පොදුවේ භාවනාවට ලැබි සිතක් ඇතිව සිටීම. මොකද මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන පිළිවෙලටයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ. මෙතන කරුණාව පරිමියන් කියලා ඊළඟට මෛත්‍රිය ගැන කිව්වයි කියලා හිතන්න අමාරුයි. මෙතන වඩා අර්ථවත් වඩා පුළුල් අර්ථයකින් ගන්න පුළුවන් අහිංසාය රතෝ මනෝ කියලා කියන්නේ අහිංසාවට අනුව සිතුවිලි පැවැත්වීමයි. භාවනාය රතෝ මනෝ කියන්නේ භාවනාවට ලැබිව එදිනදා ජීවිතය ගත කිරීමයි කියන්නේ. කොහොම නමුත් ඉතින් මෙන්න මේ ගාථායෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයේ හැම වෙතේ ඇබුවේ අර ප්‍රබෝධවත්ව පිබිදීමේ මගයි දවස හොඳාකාර ගත කිරීමට. ඉතින් කතාවත් එක්කම අපි මේක කල්පනා කරලා බලනවා නම් මේ කථාන්තරය තුලින් පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ පෙන්වු කිරින්නේ බුද්ධානුස්සතියෙන් ලැබෙන රැකවරණය, ඒකේ තියෙන මහානුභාව සම්පන්න බවයි. මේ කවුරුත් පින්වත් පිරිසහන දෙනෙක්ම දන්නවා බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය ඇත්ත වශයෙන්ම හැම කෙනෙකුටම ආරක්ෂක මන්ත්‍රයක් හැටියට තිබෙනවා. ඒකට හේතුව මොකද? විශ්වය තුල බුද්ධ රත්නයේ ගුණය කැවිලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේගේ පාරමී ශක්තිය තුලින් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ගුණය ඒක විශ්වයට කැවිලා තිබෙනවා. ඒක නිසා බුදු රජාණන් වහන්සේගේ ගුණස්කන්ධය මෙනෙහි කිරීම තුලින් යම්කිසි ආරක්ෂාවක් සැලසෙන ධර්මතාවකුත් තිබෙනවා. ඒක අපට හොඳට පැහැදිලිව පෙනෙන බුදු පියාණන් වහන්සේගේම වචන වලින් ධජග්ග සූත්‍රය, දැන් ධජග්ග පිරිත නමින් හඳුන්වන ධජග්ග සූත්‍රය බුදු පියාණන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කරනවා. මහණෙනි, නුඹලා වනාන්තරගතව රුක්මුල්ගතව පාළු ගෙවල් වලට ගිහිලා බණ භාවනා කරන අවස්ථාවල යම්කිසි බයක්, තැතිගැන්මක්, ලොමු දැහෙන ගැන්මක් ඇති වුණොත් ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ කියන්නේ මාව මෙනෙහි කරන්න මෙන්න මේ විදිහට ඉතිපිසෝ ආදීයේ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන ඒ පාඨයෙන් මාව සිහිපත් කරන්න. එහෙම සිහිපත් කරනකොට ඒ තිබුණු බය, තැතිගැන්ම, ලොමු දැහැගැන්ම නැති වෙලා යනවා. මා ගැන මෙනෙහි කරන්නේ නැත්නම්, සිහිපත් කරන්නේ නැත්නම් ධර්මය ගැන මෙනෙහි කරන්නේ ස්වාක්ඛාත ආදී ඒ පාඨයෙන්. එතකොට ඒ බය නැති වෙලා යනවා. එහෙමත් නැත්නම් සංඝයා මෙනෙහි කරන්නේ සුපටිපන්නා ආදී වශයෙන්. අන්න ඒ විදිහට ධජග්ග පරිත්තේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ පින්නතුන් කවුරුත් අහලා තිබෙනවා රතන සූත්‍රයේ ත්‍රිවිධ රත්නේ ශක්තිය මුල් කරගෙන ඒක අර විශාල මහනුවර අවනුෂ්‍ය භයත් ඇතුළු ඒ තුම්බියක් දුරු කිරීම සඳහා පිරිතක් වශයෙන් පරිත්‍රාණ කියලා කියන්නේ ආරක්ෂාව සැලසීම. පිරිතක් වශයෙන් බුද්ධ ගුණයේ, ධර්ම ගුණයේ, සංඝ ගුණයේ ඇති ශක්තිය සත්‍යක්‍රියා වශයෙන් ප්‍රකාශ කිරීමෙන් මේ තුම්බිය දුරු කර බව. ඉන් අපට හොඳට පේනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති කියන ඒ කාරණා භාවනා වශයෙන් පමණක් නොවේ පරිත්‍රාණ හැටියට සලකන්න පුළුවන් පිරිතක් හැටියට Tamanට ආරක්ෂාවක් ලබා දෙනවා. දැන් මේ කථාන්තරයෙන් පින්නුම් කරන්නේත් ඒකයි. අර මිත්‍යා දෘෂ්ටික පෞලක දරුවෙක්. නමුත් අර සම්‍යක් දෘෂ්ටික දරුවෙක් බුද්ධානුස්සතිය වැඩලා එයින් යම්කිසි ආනිසංශයක් ලබන බව දැකලා ඒ මිත්‍යා දෘෂ්ටික දරුවත් බුද්ධානුස්සතියට හුරු වුණා. එතන ඉඳලා ඒකේ ආනිසංශ ඉබේටම අර ස්වාභාවිකවම වගේ අර විපතක් පැමිණියාම පුරුදු කරගත්තු කමටහන කියවෙන ගතියක් තියෙනවා. දැන් මේ කාලෙත් ඔය අපි හිතන්නේ සමහර විට මේ ජාතියට අර බෞද්ධ ඌරුව කැමුණු නිසා වෙන්නේ නැති අවිතක් වුණාම බුදු අම්මේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අම්මේ කියන විතරක් නෙවෙයි බුදු අම්මේ. අර බුද්ධත්ව බුදු රජාණන් වහන්සේ තීපත් වෙන. ඒ වගේ මෙතන නමෝ බුද්දස්ස බුදුරජාණන් වහන්සේ තීපත් කර හැටි අර යක්ෂයා බය වුණා. අර බුද්ධ ගුණයට, බුද්ධ තේජසට. ඉතින් ඒකෙන් අපිට පේනවා මේ බුද්ධානුසතිය ඇති රකවරණක් වශයෙන් බලනකොටත් ඒකේ තියෙන ශක්තිය. ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන සුප්පබුද්ධං පවුජ්ජන්ති ඒ පදයෙන් ප්‍රබෝධවත් නැගිටින්න උපකාර වෙනවා. ඒ කියන්නේ දවස හොඳට බුදු ගුණට යොමු කරපු හිතින් ජීවත් වෙනවා නම් ඒ තැනැත්තාට විශාල සැනසෙල්ලක් ලැබෙනවා. මේක තුලින් ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ ගාථා පිළින් අපි සැලකිලි යොමු කරන්න ඕන මේ කවුරුත් වගේ දන්නේ වගේම පුහුණු කරන බුද්ධානුසති භාවනාව. ඒ ගැන විශේෂයෙන් යමක් කිව යුතුව තිබෙන අනිත් දේවලුත් අපි කෙටියෙන් සඳහන් කරන්න වෙනවා කාල තිබෙන හැටියට. ඉතින් බුද්ධානුසති භාවනාව ගැන කල්පනා කරලා බලනවා නම් මේ හැම දිනෙකම දන්නවා බුදු පියාණන් වහන්සේගේ නවගුණ පාඨය ආශ්‍රයෙනුයි බුද්ධානුසතිය වඩන්නේ. එක්කෝ නවගුණ පාඨය සම්පූර්ණයෙන්ම කියනවා. එහෙමත් නැත්නම් මේ එක එක ගුණයක් සවිස්තරව, විස්තර සහිතව ප්‍රකාශ කිරීමේ ওই විදිහට ක්‍රමයක් තිබෙනවා. නමුත් අපිට හිතෙනවා සමහර විට එක එක පදේ අල්ලලා ඒ විදිහට විග්‍රහ කරන්න ගියාම හිත විසිරෙන ස්වභාවයක් තිබෙනවා. දැන් බුද්ධානුසතිය හැටියට කියන ඒ කර්මස්ථාන කොටසේ නවගුණය මේ විදිහටයි දැක්වෙන්නේ. ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සත්තාදේ මනුස්සාණං බුද්ධෝ භගවා කියලා ඒ විදිහට ගුණ නවයක් සඳහන් වෙනවා. ඔය එක එකක් අරගෙන ඒවා පිළිබඳව නොයෙකුත් ශාස්ත්‍රීය අන්දමින් විස්තර කරන සිරිතක් ඒවායේ නිරුක්ති ඔස්සේ ගිහිල්ලා විස්තර කරලා ඒවා කිය කිය ඉඳීම භාවනාවක් හැටියට ඇතම් කෙනෙක් කරනවා. නමුත් කල්පනා කරන්න ඕන දැන් බුදුගුණයට බුදුගුණ පිළිබඳව ලියපු පොතක් කියවීමත් බුදුගුණ භාවනාව කිරීමත් අතර යම්කිසි විශේෂයක් තිබෙන්න ඕන, වෙනසක් තිබෙන්න ඕන. බුදුගුණ ඇසුරෙන් ලියාවු පොතක් නම් ඔන්න සවිස්තරව අර බොහොම ලස්සන පාඨ සහිත ඒවා කිය කිය යම්කිසි කුසල සිතක් වඩා ගන්න අවස්ථාව තිබෙනවා. නමුත් හොඳ සමාධියක් ලැබෙන්නේ ඒක තුලින් හිත විසිරෙනවා. ඒ වෙනුවට බුද්ධානුසතියෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම අර එක එක පදයක් වැඩිය වචන රාශියක් අවශ්‍ය නැහැ. එක එක පදයක් තුලට බැහැලා ඒක තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න පුරුදු වෙන. දැන් බොහෝ විට අරහන් කියන පදය උගතුන් විසින් ශාස්ත්‍රීය අන්දමින් විග්‍රහ කරලා ඒ වචනේ මූලික අර්ථයටත් වඩා ඈතින් පිහිටි අනියම් අර්ථ රාශියක් ඒකට ඇඳලා ඒ භාවනා යෝගියට ඒක බාර කරනවා ඒවා ඉලක්කම් වශයෙන් මෙන්න මෙහෙම කියන්න කියලා. ඒක තුලින් ඇත්ත වශයෙන්ම සිත විසිරෙනවා මිසක් සිත එක්තෙන් වෙනවා කියලා හිතන්න අමාරු. සිත සමාධිමත් වන්නේ නැහැ. භාවනාවක පරමාර්ථය වියුත්ති සිත සමාධිමත් වීම, එකඟ වීමයි. එකඟ වීමට එතනම් අදාළ වෙන්නේ නැහැ අර වචන රාශියක්, පාඨ රාශියක්, වර්ණන රාශියක්. ඒ වෙනුවට කරන්න ඕනේ මේ එක එක පදයක සාමාන්‍ය අර්ථය සලකලා ඒකට හැකිතාක් දුරට තමන් කදවතින් ලංවීමයි. අර කුංචි රාහුලාමතුරු බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වෙලා මහණ ඔබේ හේවණල්ලත් මට සපයි කියලා කිව්වා වගේ මේ එක එක පදය තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒ පදය තුලට බැහැලා. ඒකට සාමාන්‍ය අවබෝධයක් පමණක් අවශ්‍යයි ඒ වචනවල අර්ථය වශයෙන්. දැන් අර්ථයෙන් කියනවා නම් අවස්ථානුකූලව අරහන් කියන පදයේ මූලික අර්ථය පූජා ලැබීමට සුදුසු බවයි. බුදු පියාණන් වහන්සේගේ ගුණ මහන්තත්වය නිසා, පූජනීයත්වය නිසා පූජා ලැබීමට සුදුසුයි. ඒක අපි ඕනනම් ආමිෂ ප්‍රතිපatti පූජා කියන දෙකෙන්ම පිළිදීමට තරම් සුදුසු උත්මය කියලා හිතාගත්තාම ඇති. ඒ ඇරෙන්න වෙන නොයිකුත් අමතර අර්ථකතන එතෙන්ට එතන අදාළ නැහැ. ඊළඟට ඒ වගේම තමයි අරහං සම්මා සම්බුද්ධෝ කියන එකත් සම්්‍යක් සම්බුද්ධ කියලා කියන්නේ තමන් වහන්සේගේම ඒ ස්වයං භූ ඥානය කියලා කියන තමන් වහන්සේම චතුරාර්ය සත්‍යෙම නැත්නම් බුද්ධ ඥානයෙන් මේ සංසාරය පිළිබඳ ජීවිතය පිළිබඳ රහස් තෝරගත්තා. ඒ ආර්ය සත්‍යයන් තමන් වහන්සේම අවබෝධ කරගත්තා වෙන ගුරුවරයෙකුගේ වෙන කෙනෙකුගේ උපදෙස් රහිතව ඒවා නැතිව. අන්න ඒ විශේෂත්වයයි සම්මා සම්බුද්ධ කියන වචනය තුළ තිබෙන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ, විද්‍යා චරණ කියන ඒ දෙක තුළ තිබෙනවා බුදු පියාණන් වහන්සේගේ ගුණ සම්භාරයේ දෙපැත්තක් මෙතන කියවෙනවා. විද්‍යාව කියලා කියන්නේ එතන කියන්නේ විදර්ශනා ඥාන ආදී වශයෙන් අර දැනුම කොටස, කෙනෙකුගේ ජීවිතයක ඥානය දැනුම කියලා කියන එක එක පැත්තක්. ඊළඟට හැසිරීම අනිත් පැත්ත. ඉතින් මෙතන බුදු පියාණන් වහන්සේ අංශ දෙකෙන්ම සම්පූර්ණයි. ඇතම් කෙනෙක් සමාජයේ සිටිනවා හොඳට දැනුම තිබෙනවා හැසිරීම ගන්න දෙයක් නැහැ. සමහර කෙනෙක් හොඳට හැසිරෙනවා නමුත් අවබෝධ ශක්තියෙන් දුර්වලයි. අන්න එහෙම නැතුව බුදු පියාණන් වහන්සේ මේ දෙකෙන්ම සම්පූර්ණයි. ඒක හරියට විද්‍යාව කියන එක ඇස් දෙක නම්, චරණ කියලා කියන්නේ චරණ ධර්ම කියලා කියන්නේ පා දෙක නම්, අන්න ඒ ඇස් දෙකත් පා දෙකත් කියන ඒ දෙකෙන්ම සම්පූර්ණයි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රතිපදාව යාමට අවශ්‍ය මූලික කරුණු දෙකෙන්ම සම්පූර්ණයි. එතකොට ඒ විදිහට විද්‍යාචරණ සම්පන්න ගුණය තුළ අර දෙයංශයම මේ බුදු පියාණන් වහන්සේ දෙයංශයෙන්ම සම්පූර්ණ බව තේරුම් ගන්න පුළුවන් විද්‍යාචරණ සම්පන්නෝ. ඊළඟට සුගතෝ කියලා කියන්නේ එකක් නානා අන්දමින් තෝරනවා මනා ගමන් නැති වෙන හොඳ ගමන ඇති කියලා ඒ නොයෙකුත් ආකාරයෙන් තෝරනවා. නමුත් සුගත කියලා අපි අර්ථවත් ගන්න තියෙන්නේ ඒ බුද්ධත්වයේ සඳහා එහෙම නැත්නම් නිර්වාණය සඳහා යා යුතු මාර්ගයේ ප්‍රතිපදාව හොඳින් ගමන් කළා. ඒ ගමන කෙලවර කරා. ඒ ගමනේ කෙලවරට පැමිණියා. අර කියාපු අර විද්‍යාචරණ ගුණයෙන් සම්පන්න වීම නිසාම බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රතිපදාවේ කෙලවරට හරියාකාරයෙන් පැමිණියා සුගත. ඊළඟට ඒ වගේම ඒ පැමිණිලා ලෝකයේ පිළිබඳ දතියුතු හැම දෙයක්ම තේරුම් ගත්ත බව තමයි ලෝකවිදූ ගුණයෙන් දක්වන්නේ. ලෝකවිදූ කියන එක ඉතින් ඒකත් නානා විධ විදියට තෝරන්න පුළුවන්. ලෝක ධාතුන් පිළිබඳව දතියුතු හැම දෙයක්ම අවබෝධ කරගත්තා. Tamanට වඩාත් ඒක තේරුම් ගන්න පුළුවන් මේ ලෝකවිදූ කියන එක. ඒ දැන් බාහිර ලෝකය ගැන නම් නොයිකුත් දෙනා මේ කාලේ විද්‍යාත්මක වශයෙන් තේරුම් ගන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ විදියට ලෝකය ගැන තේරුම පමණක් නොවේ. ඒ පුද්ගලයාගේ ඇතුළත ලෝකයක් තේරුම් ගත්තා. පුද්ගලයාගේ අභ්‍යන්තර ලෝකයක් තේරුම් ගත්තා. පුද්ගලයාට පරිසරය වශයෙන් තිබෙන බාහිර ලෝකයක් තේරුම් ගත්තා. දතියුතු හැම දෙයක්ම බුදු පියාණන් වහන්සේ ඒ පිළිබඳව තේරුම් ගත්ත නිසා තමයි ලෝකවිදූ කියලා කියන්නේ. ඒ ලෝකවිදූ ගුණයම පිහිට කරගෙන බුදු පියාණන් වහන්සේ අර එතන අනුත්තර පුරුෂ ධම්මසාරථී කියලා කියන්නේ දමණය කළ හැකි පුරුෂයින්, ධර්මය කළ හැකි සත්වයින් දමණය කිරීමෙහිලා රතාචාර්යෙක් වගේ ඉතාම දක්ෂ රියදුරෙකු වගේ බුදු පියාණන් වහන්සේට පුළුවන්කම තිබුණා ඕනෑම කෙනෙක් තමන්ගේ ප්‍රඥාවනුත් කරුණාව කියලා කෙනේ උපාය මාර්ගයනුත් හික්මවන්න. ඒ හික්මවීමේ ශක්තියයි කාට කොතැනකදී කොයි අන්දමකින් කොයි විදිය දේශනාවක් කරලා හික්මවන්න පුළුවන්ද කියන එක බුදු පියාණන් වහන්සේගේ බුද්ධඥාණයට පැහැදිලිව වැටහෙනවා. ඉතින් ඒක නිසා අර ලෝකවිදූ ගුණය පිහිට කරගෙන බුදු පියාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්මසාරථී කියලා කියන විදියට ඒ සත්වයන් දමනය කිරීමේ ඒ හැකියාව තිබුණා. ඉතින් ඒ වගේම සත්තාදේව මනුස්සාණං, මිනිසෙන්ට පමණක් නෙවෙයි දෙවියන්ටත් ශාස්ත්‍රු සත්තාදේව මනුස්සාණං. ඊළඟ බුද්ධෝ කියලා කියන්නේ පොදුවේ සැලකනකොට අර කියාපු සියලු බුද්ධ ඥාණයෙන් සම්පූර්ණයි, තොයම් භෝ ඥාණයෙන් මේ බුද්ධත්වයේ ලැබුවා වගේම අනිත් අයටත් අවබෝධ කිරීමේ ශක්තියක් තිබෙනවා බුද්ධෝ. භගවා කියන පදයෙන් භාග්‍යවත් කියන එක වාසනාවන්ත කියන අදහසයි තියෙන්නේ. ඒක තුල තිබෙනවා බුදු පියාණන් වහන්සේගේ පාරමී ශක්තිය තුලින් ඇති කරගත්තු ඒ සියලු ශාරීරිය බුද්ධ ශාරීරිය තුලත් බුදු පියාණන් වහන්සේ ගුණ සම්භාරය ප්‍රඥාව ඒ හැම එකක් තුලම දකින්න ලැබෙන වාසනා ගුණයයි භාග්‍ය මහිමයයි. අන්න ඒ විදිහට කෙටියෙන් සලකා ගත්තාම බුදු පියාණන් වහන්සේගේ නව ගුණයෙන් ඊළඟට කරන්න තියෙන්නේ ඒ නව ගුණේ අනුපිළිවෙලින් ඒවා කියලා ප්‍රතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ එහෙම කියන අතරේ තමන්ට වඩා හිතට අල්ලන ෘචි වෙන එක තමන්ටම තෝරගන්න පුළුවන්. අන්නේ තෝරා ගැනීමේදී ඒකට තෝරා ගත්ත නම් යම්කිසි දෙයක් ඒකට හේතු දක්වන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. තර්ක කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. සමහර විට ඇත්ත වශයෙන් කියනවා නම් ඒ නවයේ හුඟක් සෑහෙන වෙලාවක් හිත යොදලා එකින් එක තමන්ට හිතට ඒ තරම් අල්ලන්නේ නැති ඒවා අතහැරමින් නවයේ අට කරගෙන අට හත කරගෙන හත හය කරගෙන එහෙමම අඩු කරගෙන ගිහිල්ලා යම්කිසි ගුණයක් තමන්ට හිතට අල්ලනවා කියලා තෝරගත්තනම් ඒක තමන්ට හිතට අල්ලන්නේ මොකද කියලා තේරුම් කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒක හරියට දැන් ඊටාම ස්වාභාවික අන්දමින් කෙනෙකුට අල්මක් ඇති වෙනකොට සාංශාරික සම්බන්ධයත් එක්ක ඇතම් කිත හිතන අනේ මම දන්නේ නැහැ මොකද කියලා මට නම් මේකයි හිතට අල්ලන්නේ මට නම් මෙහෙමයි කියලා කියනවා. අන්න එහෙම කිව්වත් ඇති මම දන්නේ නැහැ මේ නවගුණේ මට නම් හිතට අල්ලන්නේ මෙන්න මේකයි කියලා කියන්න පුළුවන්. ඒක තමයි ඊටාමත්ම ස්වාභාවික තෝරා ගැනීම. ඒ තුලින් හැඟෙන්නේ සාංශාරික වශයෙන් ඒ බුදුවරුන් ඇසුරු කිරීමේ බුදුවරුන් වහන්සේලා දැකීමේදී ධම්ම ඇසීමේදී ආදී තුලින් තමන්ගේ හිතේ තැන්පත් වුණු බුද්ධ ගුණයේ යම්කිසි අංශයක් ඒ අංශයට අනුවයි අර තෝරා ගැනීම. ඒකයි අපි කියන්නේ ඒක ස්වාභාවික. අන්න එහෙම තෝරගත්තාම තමයි අර රාහුල හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වෙලා අනේ මහණ ඔබේ හේවණත් මට සැපයි කිව්වාගේ. එතකොට මට මේ වචනේ ඇති. මේ වචන තුළින් මම බුදුරජාණන් වහන්සේ දකිනවා. එතකොට මේ වචන තුළින් බුදුරජාණන් වහන්සේ දකිනව නම් ඒක වටේ ආයිත් ගොතන්න වැඩක් නැහැ. ඒකේ වර්ණා කර කර නොයිකුත් වචන ලස්සන වචන පාට යොදමින් ඒව ගැන කිය කිය ඉන්න ඕනේ නැහැ. ඒක තුළින් කෙරෙන්නේ ඉති විසිරෙන එකයි. බලන්න ඕනේ හරියට අර ජලාශයක අර බෝට්ටුවක් අර එහෙම යන්නේ නැතුව ඒ අතර මේ අතර පැද්දෙන වෙනුවට නැංගුරමක් දාලා මොකක් හරි දමලා ඒක එක්තෙන් කරා වගේ මේ හිත අර ගුණය තුල බැහැ ගන්න ඕන. බැහැගෙන ඉවරලා ඒ ගුණය තුලින් බුදු පියාණන් වහන්සේ දකින්න පුරුදු වෙන්න ඕන. එහෙම පුරුදු වුණාට පස්සේ වැඩි වචන ඕනේ නැහැ. තමන් තෝරගත්තේ භගවානම් භගවා 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 කියනකොට එහෙම නැත්නම් අරහන් නම් අරහන් 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 කියනකොට ඒක තුලින් සමාධියට පැමිණෙන්න පුළුවන්. ඒක සවිස්තර වශයෙන් හිතන්න ඕනේ. ඒ වචනේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න. දැන් අර ළමයා නමෝ බුද්දස් කියලා කිව්වා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න යුගයක්. දැන් එතකොට මේ බෞද්ධ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ ජීවමානව නැතත් බුදු පියාණන් වහන්සේ හිතින් දකින්න පුළුවන්. උන්වහන්සේගේ ගුණ සම්භාරයේ ශ්‍රද්ධාවන්තයාට සම්මා දිට්ඨිය ඇති තැනැත්තාට බුදු පියාණන් වහන්සේ හිතෙන් දකින්න පුළුවන්. එතකොට ඒ හිතෙන් දැකීමට උපකාර වන එක වචනයක් වුණත් සෑහෙනවා. අන්න ඒ වචනේ ඊළාට ඒක නොකඩවා එහෙම නැත්නම් ඒ වෙනාතකට හිත යන්න නොදී ඒක භාවනා කිරීම තමයි බුද්ධානුස්සති භාවනාව. එතකොට අපි මේ බුද්ධානුස්සති ගැන විශේෂයෙන් කිව්වේ බොහෝ දෙනා ඒක පුරුදු කුහුණු කරන නිසායි. ඒක තුල යම් අඩුපාඩුම් තියෙනවනම් මේ අපි කියාපු ඒවා හරිය කියලා හිතනවනම් ඒ අනුව කෙනෙකුට හරි ගස්ස ගන්නත් පුළුවන්. එතකොට අනිත් භාවනා ගැන අපි සාමත්ම කෙටියෙන් සඳහන් කරනවා කාල වේලා ඇති පරිදි. ධම්මානුස්සතිය කියලා කියන්නේ ඒකක් මේ පින්නතුන් පොතපත් අහලා තිබෙනවා. අර්ථනම්ම ප්‍රකට නැතත් ඒකත් ඇත්ත වශයෙන්ම වටිනා භාවනාවක්. ධම්මානුස්සති කියලා කියන්නේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පත්‍යත්තං වේදිතබ් විඤ්ඤූහි කියලා එහෙම දැක්වෙන ගුණ හයක් එතන කියවෙනවා. ස්වාක්ඛාත ගුණය කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මයේ ඇති මේක යහපත්ව දේශනා කරන එකක්. ස්වාක්ඛාත හොඳින් දේශනා කළ එකක්. ඒ හොඳින් දේශනා කිරීම කියන එක ඒ බුදු පියාණන් වහන්සේගේ ස්වරය අනුවත් ඒ දේශනා කළ වචනේ ඒ ලක්ෂණ ස්වභාවයම නෙවෙයි මෙතන කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය යම් ඉලක්කයකට යම් පරමාර්ථයකට එල්ලකොට දේශනා කරා නම් ඒ පරමාර්ථයට යන ආකාරයට මුල මැද අග හොඳට සම්බන්ධව දේශනා කරපු එකක්. මේක නිර්ර්ථක එකක් නෙවෙයි, තේරුම් රහිත එකක් නෙවෙයි, මේක හරියට මේ ධර්මය ප්‍රතිඵල ලබා දෙන එකක්. ස්වාක්ඛාත කියලා කියන්නේ මනාව දේශනා කරන ලද එකක්. එතකොට අර ප්‍රතිපත්තියට ගැලපෙන විදිහට ප්‍රතිඵලයක් ලැබෙනවා, ප්‍රතිඵලයට ගැලපෙන විදිහට ප්‍රතිපත්තිය තිබෙනවා. ඒ විදිහට මුල මැද අග හොඳට යහපත්ව දේශනා කරන ලද බවයි ස්වාක්ඛාත කියන ඒ වචنين ගන්න තියෙන්නේ. ඊළඟට සම්දිට්ඨික කියලා කියන්නේ මෙලොවම මේ ජීවිතයේදීම Tamanට අත්දකින්න පුළුවන් මෙහි ප්‍රතිඵල. මොකද බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුල තිබෙන්නේ අපේ චිත්ත සංතානයේ තියෙන මේ ලෝභ දෝෂ මෝහ කියලා කියන කෙලෙස් ධර්ම ඉවත් කරන මාර්ගයයි. එතකොට ඒ යම් යම් ප්‍රමාණයට ඉවත් වෙනවනම් Tamanටම ඒ ප්‍රමාණයට අත්දකින්න පුළුවන් ඒක මෙලොවම. නැවත පරලෝක ලැබෙන දෙයක් නෙවෙයි. මඟ ඵල නිවන් ආදී මේ හැම එකක්ම හැම කෙනෙක්ම දන්නවා මේක මෙලොවම ලබා ගත හැකි දෙයක්. පරලෝක ලැබෙන නිවනක් නෙවෙයි මේක. ඒක සම්දිට්ඨික ගුණය. ඊළඟ අකාලික කියලා කියන්නේ කල් නොයවා විපාක දෙන එක. ඒකත් අරකටම සම්බන්ධයි. කෙනෙකුට යම් ප්‍රමාණයකට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් තියෙනවා නම් ඒ තැනත්තට ඒ ප්‍රමාණයටම හිතේ බරපතල දුම්නසක් එහෙම නැත්නම් හිත දූෂ්‍ය වීමක් තිබෙනවා. ඒවා යම් ප්‍රමාණයකට ඉවත් කරගත්ත නම් ධර්මයේ පිහිටෙන් ඒ ඉවත් කර හැටියෙම සැනසුමක් තිබෙනවා. ඒක අකාලිකයි. ඒක ගැඹුරින් දක්වන්නේ ලෝකෝත්තර මාර්ග පිළිබඳව. දැන් ලෝකෝත්තර තත්වයෙන් ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමේදී කියනවා මාර්ගඵල කියලා දෙකක් තිබෙනවා. ලෝකෝත්තර මාර්ගයත් එක්කම ඵලයට වැටෙනවා. ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ විදර්ශනා ඥාන ඔස්සේ ගිහිල්ලා ලබා ගන්න ඉතාමත්ම සියුම් සමාධි තත්වයක්. ඒකත් එක්කම ඵලයට වැටෙනවා. අන්න ඒ විදිහේ ඒක අකාලික ගුණය. කල් නොයවා විපාක දෙන ගතියක්. එතකොට ඒහිපස්සික කියලා කියනවා. ඒහිපස්සික කියලා කියන්නේ ඒව බලව. එතන ඒව බලව කියලා කියන එක තුලින් තියෙන්නේ ක්‍රියාවට නැගීමට ආරාධනා කරන විදිහේ දෙයක් මේ ධර්මයේ කියන එක. ප්‍රායෝගික බවයි එතනින් පෙන්වුම් කරන්නේ. ධර්මයම කියනවා ඒව බලව. මව ක්‍රියාත්මක කරලා බලන්න කියලා. ඒ තරමටම පුදුම විදිහේ ප්‍රායෝගිකත්වයක් ධර්මයේ තිබෙනවා. එතකොට ඒකට අනුව තමයි ඒහිපස්සික කිව්වා වගේම ඕපනයික කියන එකත්. ඒක ටිකක් ගැඹුරු වචනයක්. නමුත් එතනත් තේරුම් ගන්න තියෙන්නේ දැන් ඒව බලව කියලා කෙනෙක් කැඳවාගෙන යන්නේ පමණ එක කරගෙන යන්නේ අන්න ඒ වගේ ගුණයක් ධර්මයේ තිබෙනවා. එක එක ධර්මයේ ඒ තත්වලට එකගෙන යන ගතියක් වගේ මේ ධර්මයේ එකකට එකක් සම්බන්ධ වෙලා තිබෙනවා. නිදසුනක් හැටියට කියනවනම් සම්මාදිට්ඨිය වඩනකොට දන්නේම නැතුව සම්‍යක් සංකල්පය හොඳ සංකල්පනා ඇති වෙනවා. ඒක වඩනකොට ඒකට අනු හොඳ වචන පිට වෙනවා. එතන ඒ විදිහට අර යම් යම් ආකාරයකින් ධර්මානුකූලව ජීවත් වෙනවා නම් ඒ තත්ත්වවලට ඉබේම පමුණුවන ගතියක් තිබෙනවා. ඕපනයික කියලා කියන්නේ ඒකයි. ධර්මයෙන් විසින් ඇදගෙන යනවා, පමුණුවනු ලබනවා. එහෙම ගුණයක් මේ ධර්මයේ තිබෙනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි කියලා කියන්නේ නුවණැත්තන් විසින් තම සොකීන සන්තාණයේ තමන්ගේ සිත් සතන් තුළ ප්‍රත්‍යක්ෂ කරගත හැකි යන්න මේ ධර්මයක්. මේක තමන්ටම අන්තිමට ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ විදිහේ ගුණ හයක් තමයි ධර්ම ගුණ හැටියට දක්වලා තිබෙන්නේ. ඊළාට සඟ ගුණ හැටියට ඒකත් මේ පින්නතුන් විතර අහලා තියෙනවා. තුපටිපන්නෝ භගවතෝ සාරු සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාරු සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ සාරු සංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාරු සංඝෝ, යද්දං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලා යේසු භගවතෝ සාරු සංඝෝ, ආහුනේයෝ පාහුනේයෝ දක්ෂිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා වෙදිග පාඨයක්. ඒක තුලත් ගුණ නවයක් තිබෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මෙතන සුපටිපන්න කියලා කියන්නේ සංඝයා වහන්සේලා අෂ්ටාරි පුද්දල සංඝරත්නය මෙතන ප්‍රකාශ වෙන්නේ. අෂ්ටාරි පුද්දල සංඝරත්නය ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවේ හරියට යහපත්ව ඒකට ඒ ප්‍රතිපදාවට පිවිසියා සුපටිපන්න ඒ ප්‍රතිපත්තිය යෙදෙනවා සුපටිපන්න. ඊළඟට ඒ වගේම තමයි ඒක තවත් අවධාරණය කිරීමට වඩාත් ඒක ශක්තිමත්ව දැක්වීමටයි උජුපටිපන්නෝ කියන්නේ ඍජුව. ඍජුවමය ගමන් මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඍජු මාර්ගයක්. ඒ විදිහටම ඍජුවම කෙලින්ම ඒකට අවංකවම ඒ මාර්ගයට බැසලා කටයුතු කරන බවයි උජුපටිපන්නෝ. ඊළඟට ඥායපටිපන්නෝ. ඥායපටිපන්නෝ කියලා කියන්නේ අර ක්‍රමවත්ව එකකින් එකකට ඒ හරියට ඥායානුකූලව ක්‍රමවත්ම ඒ ප්‍රතිපදාවට බැස්සා. ඒ වගේම සාමීචිපටිපන්නෝ නිවනට නැඹුරුව හරියාකාරව ගමන් කරන මේ හැම එකක්ම ප්‍රතිපත්තිය පිළිබඳවයි මෙතන කියවෙන්නේ. ඊළඟට සාමීචිපටිපන්නෝ භගවතෝ සාසංගෝ යද්දං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලා. එනම් අර පුද්ගල අටක් හැටියට තිබෙන සතර මඟ සතර ඵලවලට පැමිණි ඒ ආර්ය පුද්ගලයන් අට දෙනා පිළිබඳවයි මෙතන කියවෙන්නේ. ඊළඟට ඒ ගුණ සම්භාරය නිසාම ඒ සංඝයා වහන්සේලා පිළිබඳව ඊළඟට කියවෙනවා පූජනීයත්වය. ආහුනේයෝ පාහුනේයෝ දක්ෂිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. ආහුනීය කියලා කියන්නේ ඈතින් ඉඳලා සිව්පස්සය ගෙනල්ලා දෙන්න තරම් වටින කියන එකයි. ආහුනීයෝ පාහුනීයෝ කියලා කියන්නේ තමන්ගේ නිවසේ පිළියෙල කරගත්තනම් නෑයන් සඳහා හෝ අමුත්තන් සඳහා හෝ ආහාරයක් පිණ්ඩපාත වැඩිහම ඒකත් පූජා කරන්න සුදුසුයි ගුණ සම්භාරය නිසා. ඒ වගේම දක්ෂිනේයෝ කියලා කියන්නේ විශේෂ පුද පූජා කර්මඵල විශ්වාස කරගෙන විශේෂ පුද පූජා ආදී කරන්න පවත් සුදුසුයි. ඊළඟට අංජලි කරණීයෝ කියලා කියන්නේ ඇඳිලි බැඳ දොහොත් මුදුන් තබල වඳින්න සුදුසුයි. ඊළඟට අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස ලෝකයාට උත්තරීතර වූ පින්කෙතක් හා සමානයි. ඒ ගුණ සම්භාරය නිසා ආදායක පින්තුන්ට තාමත්ම උසස් ආනිසංස ලබා ගැනීමට තරම් පින්කෙතක් කියලා අන්න ඒ විදිහට කාරණා රාශියක් එතන කියවෙනවා සංඝ ගුණ හැටියට. ඉතින් ඒ තුලින් කොයි වචනයකින් හෝ අර සංඝයා වහන්සේලාට පිළිබඳව මෙනෙහි කිරීම ඒක පවා බුදු පියාණන් වහන්සේ දක්වන සංඝානුස්සති වශයෙන් කෙනෙකුට ජීවිතයේ ආරක්ෂාවක් වගේම අර ගාථාවල කියවන ආකාරයට ප්‍රබෝධවත්ව පිබිදීමට හේතු වෙන කොටින්ම කියතොත් තුනුරුවන් මෙනෙහි කරන තැනැත්තාට එදිනදා ප්‍රබෝධවත්ව දවස ගත කරන්න පුළුවන් වෙනවා. ඊළඟට කියවෙන ඒවා තමයි එතන කායගත සතිය පිළිබඳව කියනවා. අර විදිහටම කායගත සතිය කියලා කියන්නේ මේ අපේ ශාරීරියේ ස්වභාවයයි. ඒකත් තුන් ආකාරයකට දක්වනවා කායගත සතියේ මේ පින්නතුන් බොහෝ විට අහලා තියෙනවා. දැන් මේ ශරීර කූඩුවම බුදු පියාණන් වහන්සේ උපමා කරනවා මේක හරියට දෙකොණ ඇරුණු මල්ලක් වගේ. ওই ධාන්‍ය පුරපු දෙකොණ ඇරුණු මල්ලක් වගේ මේක ඇතුලේ තියෙනවා 23 කුණක කොට්ටාස. කුණක කොට්ටාස 32ක් තිබෙනවා. අන්නේ කුණක කොට්ටාස පිළිබඳව මෙනෙහි කිරීමයි. හිසකේ ඉඳලා යටිපතුල් දක්වා වූ මේ ශරීරයේ විවිධ කොටස් ඒ හැම එකක්ම කුණ පැහැටියට අසුබ වශයෙන් දැකීම පිළිකුල් වශයෙන් දැකීම කොටීම කියතොත් පටික්කුල මනසිකාර කියලා කියනවා පිළිකුල් වශයෙන් දැකීම. ඊළඟට ඒකටම අදාළ එකක් තමයි මේ කායගත සතිය ඇතුළටම එකතු කරන එකක් තමයි අසුභ භාවනාව. අසුභ කියලා කියන්නේ එතන දස අසුභයක් සඳහන් කරනවා. දැන් මේ ශරීරය මේක විඥානයේ ඉවත් වුණේ හැටිය මරණයට පත් වුණේ හැටිය මේවා ඉස්සර ඉන්දියාවේ තිබුණා ඒවා ශරීර ගෙනිහිල්ලා අමුසෝණි දමනවා. අමුසෝණි දැම්මට පස්සේ ඒ ශරීර කුලෝ දිරා යන ආකාරය විවිධ අවස්ථා 10ක් මේ විදිහට දක්වනවා. අසුභ කර්මස්ථාන වශයෙන් මේ ශරීරය වැඩි දවසක් යන්න කලින් මේක ඉදිමිලා නිල් වෙලා ඊළඟට මේකේ පණුවන් වහලා හැරව පිළිලා ඔය විදිහට අන්තිමට ඇටසැකිල්ලක් දක්වා යන தත්ත්වය ඒ දස අසුභ හැටියට අවස්ථා 10කින් දක්වනවා. අන්න ඒවා මෙනෙහි කිරීම ඒ තුනුත් මේ ශාරීරිය පිළිබඳව කලකිරීමයි. මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ මේ සාංශාරික සත්වයා තුළ බලගතුව තිබෙන මේ ශරීරයට ඇති ඇල්ම රාගය තමන්ගේ ශරීරයටත් අනුන්ගේ ශරීරයටත් තිබෙන ඇල්ම මේක තුලින් තමයි මේ අපි සංසාරයේ දිගින් දිගට යන්නේ. මේ ශරීර කූඩුවට ඇල්ම තිබෙන තාක් මේ කුරුල්ල කොහෙන් පිට වෙලා ගියත් ආයි කැමැත්තෙන්ම කූඩුවකට ඇතුල් වෙනවා. තමන්ම කූඩුව මවාගෙනයි අන්තිමට මෙයින් පිට වෙන්නේ. කර්මානුරූපව තමන්ට ඕන හැටියටම නෙවෙයි තමන් කරපු කර්මානුරූපව කූඩුවක් මැවෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ මැවුණට පස්සේ ඒ ඊළඟට තියෙන්නේ අර උත්පත්තියත් එක්කම ජරාව යාදී ඊළඟට මරණ බය ඌවා තුල ඔකයි සංසාර තත්ත්වය. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ ශරීර කූඩුව ගැන කලකිරීම ඇති කර නොගෙන මේ සංසාරෙන් නම් මිදෙන්න බෑ. මේකට ඇල්ම ඇති කරගෙන බෑ නිවන් දකින්න. අන්න ඒක නිසා අපි අකමැති වුණා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා යම් ප්‍රමාණයකට කායගත සතියත් වැඩි යුතුයි. කායගත සතිය කියලා කියන්නේ 아무ත දෙයක් නෙමෙයි අපේ කයේ නියම தත්ත්වය. අපේ කයේ නියම தත්ත්වය අපි ඒක බාහිර ප්‍රදර්ශනය කරන්න කැමති නෑ. නමුත් අපි හිතෙන් සලකා ගන්න ඕන ශරීරය තුල තිබෙන දේවල් පමණක් නෙවෙයි බාහිරව තිබෙන හැම එකක්ම අර බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන ආකාරයට පිළිකුල්. ඒ වගේම පිළිකුල් ස්වභාවයක් තිබෙනවා. නමුත් අපි ඒවා ආවරණය කරගෙන ඒවා ගැන සාමාන්‍ය ලෝකයාට අවබෝධයක් නෑ අර කෙලෙස් නිසා. ඉතින් ඒ විඥානීය සහිත මේ ශරීරයේ පිළිකුල් ස්වභාවයයි අර මුලින් කියාපු පිළිකුල් භාවනාවේ තිබෙන්නේ. දෙකම ඇරුණු මල්ලක් දිහා බලන්න වගේ තමන්ගේ ශරීරයේ තිබෙන මේ තිබෙන මේ ජීවමාන ශරීරය තුල තිබෙන ඒවා ගැන මෙනෙහි කිරීම. ඊළඟට ඒ වගේම මේක මිය ගියාට පස්සේ එන තත්ත්වය ඒක අනාගතයේ තමයි ශරීරයත් ඒ ධර්මතාවට යටයි මේ ශරීරයත් ඒ වගේ කියලා ඒකට ආරෝපණය කරලා සමාන කරලා හිතීම. ඒ තුලිනුත් අර කාය ගැන කලකිරෙනවා. මේක මේ තත්ත්වයකට පත් වෙන දෙයක් නම් මේකට අපි මේ හිතන තරම් මේක උසස් හැටියට නැත්නම් මේ තුලින් මාන්‍යයක් ඇති කර ගැනීම මෝඩකමක් කියන අවබෝධය එනවා. ඉතින් ඒ විදිහට අසුභ භාවනාව. ඉතින් ඒක මේක තවත් යන එකක් තමයි ධාතු කර්මස්ථානය කියලා කියන්නේ. ඒකත් මේ ශාරීරිය පිළිබඳව උපේක්ෂාවක් ඇති කරගන්න. අර ඇලුම් ගැටුම් ආදීන් තොරව යම්කිසි උපේක්ෂාවක් ඇති කරගන්න උපකාර වෙනවා. මේ ශාරීරිය ධාතුන් හතරකින් සමන්විත එකක් කියලා හිතීම. මේ අපේ ශරීරයත් අනුන්ගේ ශරීරයත් විශේෂයක් නැහැ. ධාතුන් වශයෙන් සලකනකොට ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ මහ පොළව අපි සාමාන්‍ය නිදර්ශන වශයෙන් මහ පොළවත් ජලයත් හින්නත් වායුවත් කියලා ගන්න ඒවා. ඒ වයින් සකස් වෙච්ච ඒවා තමයි මේ අපේ ශරීර කූඩු මේ හැම එකක්ම. අන්න ඒ විදිහට ධාතු වශයෙන් මෙනෙහි කිරීම විශේෂයෙන්ම නුවණැත්තන්ට ඒක තුලින් ඉක්මනින්ම මේ ශරීරය පිළිබඳව යම්කිසි උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් බව බුදු පියාණන් වහන්සේ දක්වන කොටින්ම කියතොත් නිර්වාණ අවබෝධය සඳහා මේ ධාතු කර්මස්ථානය තුලින් මේ ධාතුන් හතර ගැනම යම් අවස්ථාවක සිතේ කලකිරීමක් ඇති වෙන්න ඕන. සිත මුදා ගන්න ඕන මේ ධාතු හතරෙන්. මොකද අර කියාපු කූඩුව මැවෙන්නේ මේ ධාතු හතරෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් තමයි අර මැටි අනලා ගයක් හදන්නා වගේ මේ ශාරීරික කූඩුව මැවෙන්නේ. ඒවා මැවෙන්නේ එතකොට ඒවට තියෙන ඇල්ම නිසා. මේ ධාතුන් හතර පිළිබඳ සියුම් ආකාරයකින් ඇල්මක් අප තුල තිබෙනවා. ඒක ඉවත් කිරීමට තමයි ධාතු කර්මස්ථානී බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ. ඒක කරන දෙආකාරයක් දක්වනවා. මේ ශාරීරිය ජීවමාන ශරීරයේම සමන්ව සලකලා බලනවා. දැන් කෙස් ලොම් නිය දත් ආදී අර තද ස්වභාවය ඇති දේවල් පඨවි ධාතුව නියෝජනය කරනවා. පඨවි ධාතුවට සාධක මගේ ශරීරයේ තිබෙනවා කෙස් ලොම් නිය දත් ආදී වශයෙන්. ආපෝ ධාතුව දියාරු ස්වභාවය ඇති ජල ස්වභාවය ඇති දේවල් අර පිත් සෙම් තොටු ලේ සැරව මුත්‍රා ආදී වශයෙන් ශරීරයේ මගේ ශරීරයේ මේවත් තිබෙනවා මේ ආපෝ ධාතුට අයත් කොටස්. ඒ වගේම අර තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක් මේ ශරීරයේ තිබෙනවා. ඒ උණ ගැනීම ශරීරයේ ආහාර පැසවීම ආදී ශරීරයේ උෂ්ණ තාපය ආදී දක්වන තත්වයේ තුලින් මේ තේජෝ ධාතුවත් ඇතුළත තිබෙනවා. ඒ වගේම වායෝ ධාතුව කියලා කියන මේ අපේ ආශ්වාස ප්‍රශ්වාස ඒ වගේම මේ ශරීරය තුල මේ ගමන් කරන වාතය ඒ හැම එකක්ම මේ වායෝ ධාතුවට අදාළයි. ඊළඟට මේ කල්පනා කරනවා මේ ඇතුළත තියෙන ධාතු හතරත් පිටත තියෙන ධාතු හතරත් එකමයි. මේක ඇතුළත තිබුණත් පිටත තිබුණත් මේ ධාතු හතර වශයෙන් බලනකොට එකයි. එතකොට මේක තුල ක්‍රමක්‍රමයෙන් මම මාගේ කියලා කියන මාන්නය ඒක දුරු කර ගැනීමටත් උපකාර වෙනවා. මේ බොහොම පුහුමාන ආදී හැම එකක්ම ඉවත් වෙනවා මේ බාහිරව තිබෙන ධාතු හතරත්. ඊළඟට මේ හැම කෙනෙකුගේම ශරීරයේ තිබෙන්නේ මේ ධාතු හතර නේද කියලා එහෙම කල්පනා කරනකොට ඔන්න ඔය විදිහට කායගත සතියේ බුදු පියාණන් වහන්සේ දක්වනවා ඒකත් එදිනදා මෙනෙහි කරනකොට කෙනෙකුට ඒ තුලින් විශාල සැනසීමක් ජීවන ගැටලු තුලින් ඇතිවන කැළඹීම් බොහෝ දුරට නැති කරගන්න පුළුවන්. ජීවිතේ යථාර්ථය දැකීමයි මේ කායගත සතියෙන් කරන්නේ. ජීවිතේ යථාර්ථය දකිනව නම් දිනසා ගන්න පෙළඹෙන්නේ නැහැ. අර අනිකුත් දේවල් කරන්න යන්නේ නැහැ. තමන්ගේ මේ ජීවිතයේ කෙටි බව එහෙම එකක්ම තේරුම් ගන්න මේ ශාරීරියේ ස්වභාවයන් ඕකයි කායගත සතිය ආනිසංසම්. ඊළඟට ඒ වගේම දක්වන අහිංසාය රතෝ මනෝ කියලා. අවිහිංසාවට දැන් අපි කිව්වා අර පොතේ නම් තෝරන්නේ අටුවා පොතේ කිව්වට අටුවා එහෙම තෝරන්නේ මේක කරුණා භාවනාව විතරක් සීමා කළා. නමුත් අපිට හිතා ගන්න පුළුවන් අවිහිංසාව කියන එක ආකල්පයක් හැටියට මෙතන කියලිම කියන්නේ අහිංසාය රතෝ මනෝ. අවිහිංසාවට කැමැති වීම, අවිහිංසාවට ලැබවීම, අවිහිංසාවට ඇලුම් කිරීම. අවිහිංසාවට ඇලුම් කිරීම කියන එක බොහොම වටින දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වනවා. වැඩිපුර ලෝකයා තුල තිබෙන හිංසාවට ඇලුම් කිරීමයි. ලෝකයා හැමතිස්සෙම බලන්නේ තම තමන්ගේ ඕනෑ පාකම් පිරිමහා ගන්න අනිත් අයට හිංසා කිරීමයි. යම් කෙනෙක් ඇතුළ තියෙන ආකල්පයක් වශයෙන් ගොඩනගා ගන්නවා නම් හැම දිනෙකටම හිංසා නොකරන එතන තියෙන මෛත්‍රියත් කරුණාවත් දෙකම තිබෙන කරුණාව පමණක් නෙවෙයි. මෛත්‍රී කරුණාමය ආකල්පයකින් යුක්තව ලෝකය දිහා බැලීමයි මෙතන අහිංසාවට ඇල්ම කරනවා කියලා කියන්නේ. අන්න ඒකත් දිනදා කෙනෙක් දියුණු කර ගන්නවා නම් ඒ තැනැත්තාට අර ප්‍රබෝධවත්ව පිවිදෙන්න පුළුවන් පසුතැවිලි නැතිව ප්‍රබෝධවත්ව පිළිදෙන්න පුළුවන් ශක්තියක් වෙනවා අවිහිංසාව, මෛත්‍රී, කරුණා ආදී හිතවිලි පවත්වනවා නම් එදිනදා ජීවිතයේ. ඊළඟට කියවෙනවා භාවනාරතෝ මනෝ. ඒක පොදුයි, අපි ගත්තේ භාවනාවට ලැබියාව. භාවනාවට ලැබියාවත් වටිනා දෙයක්. භාවනාව කියලා කියන්නේ මොකක්ද? සිතේ නියමාකාර දියුණුවයි. එතකොට මේ කාලේ සිත පිළිබඳව නොයෙකුත් විදිය දියුණු විද්‍යාව තාක්ෂණ්‍ය ආදීන් යම් යම් දියුණු කිරීම ගැන කියවෙනවා, උගත් කමින් කියවෙනවා දියුණු කිරීමක් ගැන. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන මේ භාවනාව කියන්නේ ඒ දියුණුව, ඒක ඊට වඩා විශේෂ දෙයක්. නිවන් කරා යන මාර්ගය, මේ සංසාරයෙන් නෙතර වීම සඳහා කළ යුතු යම් භාවනාවක් තිබෙනවා නම් අන්නේ භාවනාවන්ට ලැබීම. එතන පොදුවේ ඒ භාවනාව කියලා කියන්නේ හිතේ වැඩිවීමට, හිතේ වැඩිවීම ලැබියාවක් හැටියට, ඒකේ වටිනාකම තේරුම් අරගෙන ඒකට මුල් තැන දෙමින් දවස ගත කිරීම වටිනා දෙයක්. ඉතින් අන්න ඒක තුලින් අපිට පේනවා මෙතන මේ ජීවන වටිනාකම් හයක් බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා මේ ගාථා හයෙන්. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, කායගත සතිය, අවිහිංසාව, ඊළඟට පොදුවේ භාවනාව, ලැබියාව භාවනාවට ඇල්ම. ඉතින් මේක තුලින් අපි කල්පනා කරලා බලන්න ඕන මේ බුදු පියාණන් වහන්සේ අපේ ජීවිත හැඩගස්වා ගැනීමට. කොටින්ම අපි දන්නවා දැන් මේ කාල විශේෂයෙන්ම මේ සමාජයේ එහෙම් පිටින්ම අර අසහනෙන් නින්දට වැටෙන, අසහනෙන් අවදි වෙන, අසහනෙන් ජීවිතය ගෙවන පිරිසක් මේ සමාජයේ සිටින්නේ වැඩි වශයෙන්. එතකොට ඒ අසහනකාරී තත්ත්වය ඇති වෙන්නේ අර එදිනදා සිතුවිලි පවත්වන්නේ වැරදි ආකාරයකට. දැන් මේ පින්වතුන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑ, නොයිකුත් මේ මාධ්‍ය ඔස්සේ හිත යොදන පින්වතුන් එදිනදා ජීවිතය ගත කරන හැටි, දිවා රාත්‍රි ගත කරන හැටි, විශේෂයෙන්ම රාත්‍රි කාලය ගත කරන හැටි, කොයි විදිය දේවල් එක්කද, කොයි විදිය සිතුම් පැතුම් එක්කද කියලා මේ පින්වතුන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒවා තුළින් ඇත්ත වශයෙන්ම ප්‍රබෝධවත්ව පිබිදෙන්න පුළුවන්ද, දවස සතිමත්න හොඳට සැපවත්ව සැනසිරිදායකව ගත කරන්න පුළුවන්ද කියන එක මේ පින්වතුන්ට මේක ප්‍රසාදක ලබා ගන්න පුළුවන්. නමුත් මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වන වටිනාකම් හය, මෙන්න මේ මාතෘකා හය ඔස්සේ, මෙන්න මේ නාලිකා හයෙන් එකක් තෝරගෙන ඒ අනුව සිතුම් පැතුම් පවත්වතොත් ඔන්න බුදු පියාණන් වහන්සේ මෙතන පොරොන්දු වෙන ආකාරයේ ප්‍රතිඥා කරන ආකාරයට සුප්පබුද්ධ ප්‍රබෝධවත් උදෑසනාව තියෙන්න පුළුවන්, ප්‍රබෝධවත් දවස ගෙවන්න පුළුවන්, සැනසිරිදායකව සතුට ඒ ආදි වශයෙන්, මේ වගේම සිතේ වැඩිමත් ඒකම එනවා. අන්න එතකොට ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මෙතන බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන මේ වටිනාකම් රාශිය. මේවා අපේ ජීවිතයට ලං කරගන්න ඕන. එන්න එන්නම අපි පරිහානි මුඛයට යන්නේ ජීවිතයේ නියම සාර ධර්ම වටිනාකම් පිළිබඳ හරි අවබෝධයක් නැති නිසායි. මොකද මේ බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ අපට ලැබිච්ච මනුෂ්‍ය හිත ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. මේ මනුෂ්‍ය හිත මේක බුද්ධත්වයේ තරම් කරා දියුණු කරන්න පුළුවන් හැකියාවක්, ශක්තියක් මේ සිතේ තිබෙනවා. නමුත් අපි කරන්නේ මොකද්ද? ඉතාමත්ම භයානක අන්දමින් නොයෙකුත් විදිහේ නවීන ආටෝපසාටක ජීවිතය තුළිනුත්, නවීන විද්‍යාව තුළිනුත් ඉදිරිපත් කරන වටිනාකම් අනුව අපි ඒවට පෙළඹිලා ගිහිල්ලා ඇදිලා ගිහිල්ලා ඒවා ඔස්සේ අපේ ජීවිත විනාශ කරගන්නවා. අපේ සිතුම් පැතුම් කිලිටි වෙන අන්දමේ ඒ මාධ්‍යයන් ඔස්සේ අපි දවස ගත කරන්නේ. ඒ වෙනුවට මේ බුදු පියාණන් වහන්සේ දක්වනවා අමුතු වියදමක් නැතුව, කිසිම වියදමක් නැතුව තම තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමට, අර කියාපු විදිහට ප්‍රබෝධවත්ව පිබිදීමට, ඊළඟට ඒ අනුවම මුළු දවස සැනසිලිදායකව ගෙවීමට, ඔන්න ඒ කියාපු සිතුවිලි පරම්පරාවල් තමන්ගේ චිත්තසංතාන ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් භාවනාව කියන එක සාමාන්‍යයෙන් කෙනෙක් කල්පනා කරන්නේ අර පරයන්කයක් ඉඳගෙන ඒ අවස්ථාව විතරක් කරන දෙයක් හැටියට. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන එතන විශේෂයෙන්ම අනුස්සති කියලා කියන මේ සිහිපත් කිරීම, දැන් අර කථාන්තරේනුත් පේනවා අර දරුවා කොයි ආකාරයකින් නමුත් වැඩි ගැඹුරෙන් බුද්ධානුස්සතියේ අර දැන් පොතපතේ තියෙන ආකාරයට ඔය අරහන් ගුණ ආදී ඒවා පිළිබඳව මොකක්වත් අර කරත්තකාරයාගේ පුතා මිත්‍යා දෘෂ්ටික දරුවා මොකක්වත් ඒවා දන්නේ නැහැ. නමුත් අර බුදු පියාණන් වහන්සේ දැකලත් ඇති බුදු පියාණන් වහන්සේ ගැන කොහොම නමුත් හැඟීමක් ඇති කරගෙන, සද්ධාාවක් ඇති කරගෙන වෙන්න ඕන. නමෝ බුද්ධස්ස කිව්ව හැටි අර යක්ෂයා බය වුණා. අන්නේ විදිහට අපි කල්පනා කරන්න ඕනේ මේ බුදු ගුණයට අපි ලං වෙන්න ඕනේ. අන්න අර කියාපු රාහුල ආමතුරු ලං වුණා වගේ, ඒ වගේ අර පාණ්ඩිත්‍ය උදත් ප්‍රමාණව ශාස්ත්‍රීය අන්දමින් මේවා දීර්ඝ වචන රාශියක්, එහෙම නැත්නම් ඒ විදිය පාඨ රාශියක් තුලින් නෙවෙයි මේ එක එකක් වුණත් ඇති. මොකද ඒකට හේතුව අපිට එදිනදා ජීවිතයේ අර පොතක් කියවන වගේ ඒ විදිය දෙයක් නිතිපතා වඩන්න බෑ. දැන් මෙතන කියවෙනවා යේසං දිවාචරත්වෝච නිච්ඡං බුද්ධගතාසති. යේසං දිවාචරත්වෝච නිච්ඡං බුද්ධගතාසති. මේ කියන ගෞතම ශ්‍රාවකයන් ප්‍රෑදවල් දෙකේම නිතිපතා බුද්ධානුසතිය වඩනවා කියලා. ඉතින් නිතිපතා බුද්ධානුසතිය වඩන්න නම් අර වගේ මහා පාඨ රාශියක් කොහොමද කරන්නේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතුත් එක්ක? නමුත් යම් කෙනෙක් අර කෙටියෙන් මේව සලකනවා නම්, අපි හිතමු දැන් අර කිව්ව ආකාරයට කෙනෙකුට අරහන් ගුණය ඉතාමත්ම ප්‍රියයි, භගවා ගුණය ඉතාමත්ම ප්‍රියයි, අර හොඳට ඒක තෝරගත්තා නම් සෑහෙන වෙලාවක් හිත යොදලා නවයේ ගුණේ හිත යොමු කරලා ඒකට අපි ධර්මතාවක් හැටියට කියන්නේ මොකද? දැන් අපි නිදසුනක් වශයෙන් කිව්වොත් අනුත්තර පුරිස ධම්ම සාර්ථී කියලා කියන්නේ සත්වයන් දමනය කිරීමෙහිලා ඉතාමත්ම දක්ෂ රථාචාර්යෙක් වගේ. ඒ වචනේ නම් බොහොම දිග වගේ පේන්නේ. නමුත් ඇතම් කෙනෙකුට ඒක අතෘචි වෙන්න පුළුවන්. මොකද හේතුව සමහර විට සාංශාරික හේතුවක් වෙන්න පුළුවන්. අතීතයේ බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමන ආදී ක්‍රියාවන් කරන අවස්ථාවේදී බුද්ධ බලය පෙන්නුම් කරන අවස්ථාවේදී ඒව දැකලා ඇති කරගත්තු ශ්‍රද්ධාව නිසා වෙන්න පුළුවන්. අන්නේ විදිහට අපට ස්වාභාවික වශයෙන් යම් කිසි ගුණයක් හිතට අල්ලනවනම් ඒ ගුණය කෙටියෙන් මෙහි කිරීම තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. අන්න ඒක නම් පුළුවන් අර විදිහට එදිනදා යන එන අතරේ විවේක අවස්ථාවල් වල පමණක් නොවේ රස්ති ආදු වෙනවා කියලා කියන අපතේ යන වෙලාවල් වල පවා අර බුදු ගුණයට හිත නැතු කරලා ඒ තමන්ගේ බඩගෙන ආපු කර්මස්ථානයේ වඩන්න අවස්ථාව තිබෙනවා. ධර්මානුස්සතිය පිළිබඳවත් එහෙමයි කෙටියෙන් සලකා ගන්න බෑ ධර්මයේ ඇති ස්වභාවය. ඉතින් ඒක නිසා අපි අර සවිස්තර වර්ණාත්මක නොකළ මෙන්න මේ සාමාන්‍ය අදහස තේරුම් ගැනීම ප්‍රමාණවත් කෙනෙකුට මේක සතිය කියලා කියන්නේ මේ සිහිය. බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීම, ධර්මයේ සිහිපත් කිරීම, සංඝයා සිහිපත් කිරීම. මේ වගේම තමයි කායගත සතිය කියලා කියන එක. මේකත් අමුතුවෙන්ම භාවනා ආසනයේ ඉඳගෙන කරන දෙයක් නෙවෙයි. තමන්ගේ ජීවිතයේ මේ ශාරීරික කූඩුවේ අපි හිතමු මේ කෙල ගැහුවා. වමනයක් ගියා. අනිත් කටයුතු එදිනදා ශාරීරික කෘත්‍ය හා සම්බන්ධ කටයුතු කරනවා. ඒ අවස්ථාවේ ඒවා නිකන් අපත යන දෙන්න නරකයි. මේවා අපද්‍රව්‍ය කියලා නේවා නිකන් අහලා දාන්න නරකයි. ඒයින් ධර්මයක් දකින්න ඕන. ඒයින් ධර්මයක් දකින්න ඕන. ඇතම් කෙනෙක් මේවා අපද්‍රව්‍ය කියලා ඒවා අහක් කරනවා මේන් ප්‍රයෝජනයක් නොගෙන. දැන් අපද්‍රව්‍ය වලින් කොතිකුත් වැඩ ගන්න බව අපිට මේ නවීන විද්‍යාත්මක ලෝකයේ දකින්න ලැබෙනවා. අපි අහක දාන දේවල් සමහර විට පිට රටවල් වල ගෙනහිල්ලා ඒවා යම් යම් විශේෂ නිෂ්පාදන කරලා ගෙනල්ලා ලොකු ගණන් වලට විකුණනවා. එතකොට ඒ වගේම තමයි කල්පනා කරන්න තුනේ අපි මේ ශරීරය තුලින් වීසි කරන අපද්‍රව්‍ය වෙනුත් අපි ප්‍රයෝජනය ගන්න ඕන ධර්මානුකූලව. කොහොමද ප්‍රයෝජනය ගන්න? අන්න කායගත සතියට දානවා. කෙල ටිකක් කායගත සතියට, මල මුත්‍ර ටිකක් කායගත සතියට. ඒව දානකොට අපේ හිත අන්නර භාවනාවෙන් වැඩෙනවා. ඒ තුලින් අර සංවනට කිට්ටු වෙනවා. සසර පිළිබඳ ඇල්ම අඩු වෙනවා. මේ සංසාරයේ තව තවත් ශරීර කූඩු මාන්න ඇති ඇල්ම නැති වෙලා යනවා. ඉතින් අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. මේක විරාග ධර්මයක්. මේ චතුරාර්ය සත්‍ය තුල තිබෙන්නේ මේ සංසාරයෙන් ඉවත් වීමයි. මේක සඳහා යන ගමනක් මේක. ඒක නිසා මේකට ඇලුමත් කර එකම මේක යන්න බෑ. ක්‍රමක්‍රමයෙන් මේක පිළිබඳව කලකිරීමක් ඇති කරගන්න ඕන. කලකිරීම අනුව යථාභූත ඥාන කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දැකීම. ඇත්ත ඇති හැටි දැකීමත් එක්කම කලකිරීමනේ බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන අනිවාර්ය වශයෙන්. ඇත්ත ඇති හැටි දැකලා කල නොකිරී ඉන්න බෑ. ඇත්ත ඇති හැටි යම් ප්‍රමාණයකට දකින්න නම් ඒ ප්‍රමාණයට සසර ගැන කලකිරීම, පැවැත්ම ගැන කලකිරීම. ඒ කලකිරීම තුලින් තමයි නිවනක් දකින්න පුළුවන්. නිවන් දොර ඇරෙන්නේ. අන්න ඒක නිසා මේ වට බය වෙන්න අරකයි ගිහි හෝ ආපැවිදි හෝ ඒවා අපේ පරමාර්ථය මේ භයානක සංසාරයෙන් හැකිතාක් ඉක්මනින් මේකෙන් මිදීමයි. ඒක නිසා අර එදිනදා ගෙවල් දොරවල් වල තිබෙන බන්ධන ඒවා කෙසේ වෙතත් අපි කල්පනා කරන්න ඕන අපි අර පන්නේ තනියම මැරෙන්නේ තනියම වගේ මේ සංසාරේ තනිව යන ගමනක්. මේ සංසාරේ මේ සම්බන්ධකම් ඥාති සම්බන්ධකම් මේවා තාවකාලික දේවල්. ඒක නිසා ඇත්ත වශයෙන්ම අපේ විමුක්තිය අපටයි ආйти බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මටවත් බෑ කෙනෙක් මුදා ගන්න. ඒක ඔබටම බාරයි. තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි. ඒකට අපට නම් මේක ආйти අපි කරන්න ඕනේ අපේ සිත. අපට මේ කියන මේ ඊටාම දුර්ලභ අවස්ථාව බුද්ධෝත්පාද කාලේ ඒ වගේම මනුෂ්‍යාත්ම භාවයේ අර කියාපු මිනිස්සිත මේක යොදන්න ඕනේ යෙදිය යුත්තේ ඊටාමත්ම ඵලදායක දෙයකටයි. සාමාන්‍ය ලෝකයේ නොයෙකුත් විදිහේ දේවල් තියෙන්න පුළුවන් එදිනදායේ රැකී ආරක්ෂා කිරීමේදී ලාභ වශයෙන් ලැබෙන. නමුත් ඒක නෙවෙයි මනුෂ්‍යාත්ම භාවයේ ගත යුතු උපරිම ප්‍රයෝජනය තමයි මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඒ සඳහා දැක්විය යුතු සාර ධර්ම සමූහයක් මෙතන මේ හයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. අන්න ඒක නිසා මේ පින්තුන් නුවණින් කල්පනා කරගන්න ඕන තම තමන්ගේ දිනදා ජීවන රටාවේ. ඒ වගේම අපි හිතමු දැන් ඔය බොහෝ දිනාට තිබෙනවා යම් කිසි දිනචරියාවක්. ඒ දිනචරියාවට මෙන්න මේවා එකතු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ හයම බැරි නම් එයින් කීපයක් හරි මෙන්න මේ නාලිකාව ඔස්සේ තමන්ගේ සිතුම් පැතුම්ගේ යෙදෙව්වොත් ඒතන ඒ අයට ප්‍රබෝධවත් උදෑසන පිබිදෙන්න පුළුවන්. අර කියාපු අසහනකාරී තත්ත්ව වලින් මිදෙන්න පුළුවන්. අන්න ඒ වගේම නිවනට ඉක්මනින්ම තමන් හිතුවටත් වඩා ඉක්මනින් කිට්ටු වෙන්න පුළුවන් මේ නියම ලැබියාවල් ඇති කරගත්තනම්. මොකද බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ අර ධර්මය ගැන කිව්වා වගේ මේ ධර්මයේ පමුණුවන ස්වභාවයක් තිබෙනවා. ධර්මයට යෙදෙනකොට ධර්මය විසින් තව තවත් ඉස්සරහට කෙනෙක් පමුණුවනවා. මොකද ඒ ධර්මයේ ඉක්මනින්ම ආනිසංස දෙන නිසා ඒ ධර්මයේ ආනිසංස දකින්නකොට තව තවත් මේ මාර්ගයට යොමු වෙනවා. ඒක නිසා අපිට තිබෙන්නේ අර නියම රුචිකත්වය, නියම සාර ධර්ම අඳුනාගෙන නියම රුචිකත්වය ඇති කරගෙන ඒ මාර්ගයට පිතු වීමයි, ඒකට එක්වීමයි, ඒකට බැසීමයි. අන්න ඒ තුලින් බුදු පියාණන් වහන්සේ ප්‍රතිඥා කරන අන්දමට අපේ ජීවිතයේ තිබෙන මේ භයානක පරිහානි තත්ත්ව මඟ හරවාගෙන යම් කිසි සැනසීමක් ළඟා කරගන්න පුළුවන්. මේවා මිල මුදල් වලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අප ළඟමයි මේකේ රහස තිබෙන්නේ. ඒක කල්පනා කරලා එතකොට මේ පින්වත් පිරිස අද මේ වැනි මේ වටිනා දවසක මේ ඇසල පුර පසළොස්වක පොහොය දවස කියලා කියන්නේ මුළු මහත් විශ්වයටම බුද්ධ ගුණය විකාශනය වුණු, ඒ වගේම ධර්ම ගුණය විකාශනය වුණු, සංඝ ගුණය විකාශනය වුණු, අවිචේ සිට අකමිටා දක්වා විසිදුණු ධර්ම ශක්තියක් තිබෙන ඇති වුණු අවස්ථාවක්. එතකොට ඒ අවස්ථාවේ තරම් විශ්වය පුරා පැතිරුණු ධර්ම බුද්ධ ශක්තියක්, ධර්ම ශක්තියක්, සංඝ ශක්තියක් තිබෙද්දී අපි අපේ ජීවිත වෙන දේවල් වලට, වටනා දේවල් වලට, નિසරු දේවල් වලට කැප කරලා මේ ජීවිතය ගෙවා දැම්මොත් ඒ අපටම ඒක යම්කිසි අවස්ථාවක පසුතැවිලි වෙන්න සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා නුවණින් කල්පනා කළා අද මේ වටිනා දවසේ මේ පින්වත් පිරිසේ මේ මට්ටමින් යම් යම් ශීලයක් සමාදන් වීමෙන් අර කියාපු ප්‍රතිපදාවට ලං වෙලා කය වචනේ හික්මවා ගත්ත මේ ඒ වගේම යම්කිසි භාවනාවකින් සිත තැන්පත් කරගෙන මේ කාලය ගත කරා. දැන් ධර්ම ශ්‍රවණය වශයෙන් මේ අවස්ථාවේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන ඒ තමන්ගේ චිත්ත සන්තානයේ නිවනට උපකාර වන්නා වූ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩා ගැනීමට උපකාර වන්නා වූ යම් යම් කාරණා මේ චිත්ත සන්තානයේ තැන්පත් වෙන්නේ නැති කියලා හිතනවා. ඒ වගේම මේ ඇති කරගත් වූ අදිෂ්ඨානය තුලින් තම තමන්ගේ ජීවිත වඩා සාලෝකමත් කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් හැකිතාක් ඉක්මනින් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ අවස්ථාවේ රැස්කරගත් කුසල සම්භාරය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ අපි ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය වශයෙන් රැස්කරගත් කුසල සම්භාරය අවිචේ සිට අටමිටා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් සිටිනවා නම් ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජානන් වහන්සේලාත් අපගේ ඥාතීනුත් ඇතුළු හැම කෙනෙක්මත් මේ කුසලයේ අනුමෝදන් වෙත්ව අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් හකිතාකිමනුතු මම මහණිවනිං සම්පීමට පත්ත්වා කියලා මෙන්න මේ ගාථා කියලා කියනවා. ඉත්තාවතාචං සම්ධතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අනතං පදං ආකාසට්ඨා ජුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ජුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ජුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන සත්‍ය දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භය ශෝකප්පත්තාදී ශෝකා හුන්තු සබ්බේ විපාණිනෝ රබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ දිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.